Question number four for oral answers. Honorable Rohan Bandara to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation.
ගරු කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නේ ආ එක ප්‍රධාන වර්ග 9යි වග ආරක්ෂණ යෝජනා ක්‍රම එක ඊට පස්සේ වග ණය ආරක්ෂණ යෝජනා ක්‍රම පසු රක්ෂණ යෝජනා ක්‍රම සාමාන්‍ය රක්ෂණ යෝජනා ක්‍රම කෘෂි උපකරණ රක්ෂණ යෝජනා ක්‍රමය සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රම ගබඩා රක්ෂණ යෝජනා ක්‍රම සහ උපකරණ ට්‍රැක්ටර් අට්‍රැක්ටර් වගේ ඒවට අදාළ යෝජනා රක්ෂණ ක්‍රම දෙකේ පිළිතුර තමයි කිව්වේ තුන වගා රක්ෂණ යෝජනා ක්‍රම ඒ යටතේ වී බඩේරුඹු අර්ථපල් ලොකුලූණු මිලිස් හා සෝයා යන භෝග ඒකට ඇතුළත් වෙනවා ඊළඟට වගා ණය රක්ෂණ යෝජනා ක්‍රමයේ යටතේ ණය ලබා ගන්න ගොවීන්ට ඒ ණය මුදලක් කපා හෙළලා ඒ ගොවීන් රක්ෂණය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඊට අනුව ඒ ගන්න ණයට අනුව ඒ ගොවීන්ට රක්ෂණය වෙන්න පුළුවන්. ඊළඟට තව තියෙනවා දායක රක්ෂණ ක්‍රමයක්. ඒ අනුව ඕනම භෝගිකට ගොවියට රක්ෂණ වාරික බැඳලා රක්ෂණය වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ගත්තොත් කෘෂි උපකරණ රක්ෂණ කරන ක්‍රමවේදයක් තියෙනවා සෞඛ්‍ය පැත්තෙන් හදිසි අනතුරු පැත්තෙන් ගබඩා පැත්තෙන් ඊට පස්සේ විශේෂයෙන්ම ගොවියා පාවිච්චි කරන මැෂින් ඒවා රක්ෂණය කිරීමේ ක්‍රමවේදයන් තියෙනවා ක්‍රමවේදයන් නමයක් තියෙනවා ඒක 2015 සිට මේ දක්වා 2025 ජනවාරි දක්වා කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන් වෙත ගෙවපු වන්දි මුදල් ඒ පිළිබඳ සමහන්නේ 2015 රුපියල් මිලියන 1096කුත් 2016 388කුත් 2017 5633කුත් 2018 5613කුත් 2018 2957කුත් 2019 2157කුත් 2020 1900කුත් 2021 1639කුත් 2022 මිලියන 701කුත් 2023 2122කුත් 2024 1794කුත් මේ 2025 අවුරුද්දේ මේ වෙනකොට වග වන්දි ගෙවලා තියෙනවා රුපියල් මිලියන 86ක්. ඒකේ දෙක රජයේ දායකත්වයේ යටතේ ගොවීන් වෙත නොමිලේ ක්‍රියාත්මක ජාතික වග ආරක්ෂණ යෝජනා ක්‍රමයේ සඳහා රාජ්‍ය අයවැය මගින් ප්‍රතිපාදන සපයනවා. ඊට පස්සේ ඉතුරු රක්ෂණ ක්‍රමවලට ඒ සඳහා අයකර ගන්න දායක මුදල් වලින් තමයි ඒ රක්ෂණ ක්‍රම ඉස්සරහට පවත්වගෙන යන්නේ. ඊළඟ මේකේ රෝමිලක්කන් තුන ක්‍රමිකව ගොවියාගේ හා රාජ්‍ය දායකත්වයේ සහිත පළදායි රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස පවත්නා රක්ෂණ යෝජනා ක්‍රමයේ වැඩි දියුණු කිරීම. ඊට පස්සේ මූල්‍ය ස්ථාවරත්වයක් යටතේ ගොවි හා ජීවර විශ්‍රාම ගටු යෝජනා ක්‍රමය සඳහා ගොවීන් දායක කර ගැනීම. ඊළඟ මාණ්ඩලීය කෘෂි රක්ෂණ වගා හානි ඇස්තමේන්තු කිරීම හා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ඩිජිටල් කරණය කිරීම. ඊට පස්සේ මණ්ඩලීය සියලු අභ්‍යන්තර ක්‍රියාවලීන් ඩිජිටල් කරණය කිරීම. උක්ත පද්ධතියෙන් වෙත දත්ත ඇතුළත් කිරීම හා ක්ෂේත්‍ර ගත රක්ෂණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නිලධාරීන් වෙත තාක්ෂණික උපකරණ ලබාදීම. ඊළඟ එක වගහානි අධීක්ෂණය සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගත කර ගැනීම. ඊළඟ එක වෙළඳපොළ අවශ්‍යතාවය අනුව නව කෘෂි රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දීම. ඈ අදාළ නොවේ.
ගරු ඇමතුමනි, මේ රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා මේ සඳහා ගොවින්ගේ යම්කිසි දායකත්වයක් තුළ එකටි මුදල් අය කිරීමක් ක්‍රයකට මම හිතන්නේ 6400ක විතර මුදලක් අය කරලා මේ රක්ෂණයට ගොවින් සම්බන්ධ කර ගැනීම කරගන්නවා. අපිට හැම වෙලේම හැම කන්නකම වගේ අපිට දැනෙන දේ මේ කන්නේ විශේෂයෙන්ම ගොවියන්ගේ කුඹුරු වතුරට යට වෙලා ඒ සම්බන්ධව කටයුතු කරන්න සිද්ධ වුණා. තාම ඒ සම්බන්ධව කටයුතු වෙලත් නැහැ. ඒ වගේම 2006 තියෙනවා නුවර වැව යටතේ ගොවි සංවිධානය වගා කරන 2023 වගා කොළොස්වනි මාස 23 ඒ මහකන්නේ කරපු එකේ අද වෙනකන්වත් වන්දි ලබා දීම සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මේ කුඹුරු යට වෙලා විනාශ වෙලා උනායි පස්සේ ගිහිල්ලා ශේෂ්ඨ පරීක්ෂණිකුත් කරලා තාම දැන් අවුරුද්දකුත් ගත වෙලා තියෙනවානේ. ඔබතුමා දන්නවා හොඳටම ගොවි මහතුරුන්ගේ තත්ත්වය. ඔබතුමාට මම ගොවින් ගැන තත්ත්වය කියලා දෙන්න ඕනේ නැහැ. ඔබතුමා හොඳට මේ සම්බන්ධ දන්න කෙනෙක්. එතකොට 17 ණය වෙලා බොහොම විශ්වාසයක් මත තමන්ගේ වගාව කරලා අවසානයේ මේ වැනි දේවල් වල යට වෙලා මේ රක්ෂණය කරන්න යන්නේ තමන්ගේ දින අවනිශ්චිතභාවයේ ආරක්ෂා කරගන්නනේ ගොවියෝ. අවසානයේ එහෙම ගෙනහිල්ලා යට වෙලා විනාශ වෙලා දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ගත වෙනකොට තවම මේක ලබා දෙනවද නැද්ද කියන නිශ්චිත පණිඩයක් නැ මේ ගොවි මහත්තයා. මේ කෘෂි රක්ෂණ මණ්ඩලයට ගිහිල්ලා අවසානයේ අඩුම තරමේ තමන්ගේ මේ ගෙවපු 6400ක් දෙන්න කියන තැනට පත් වෙන තැනට අවිල්ල තියෙනවා. එතකොට මේ කෘෂි රක්ෂණ මණ්ඩලයේ සඳහා ගොවින් මේ ඇතුළත් කිරීම හරහා මේ සමහර ගොවින්ද දැන් මතවාදයක් නිර්මාණය අපරාධනේද අපේ අතේ තිබිච්ච මුදලත් නැති වෙන නිසා මේක කඩිනම් කරලා මේ ගොවින්ද සාධාරණත්වයක් ලබා දීම වෙනුවෙන් ඔබතුමා මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා කරන්න ඔබතුමා මොනවද ඒ වෙනුවෙන් ගන්න යන ක්‍රියාමාර්ග කියන එක දැනගන්න කැමතියි.
ඒ ගොවි මහත්මයාගේ විස්තර ටික අපට මන්ත්‍රීතුමා ලබා දෙන්න අපි ගැන ස්වාබල්ලා අනිවාර්යෙන් මැදිහත් වීමක් කරන්නම්. වන්දි ලබා දීමේ ක්‍රියාවලිය ගත්තොත් එහෙම ඔබතුමා කියන කාරණේ හරි. පහුගිය කාලේ පුරාවටම ගත්තොත් මේ ක්‍රියාවලිය සක්‍රියව නිසි පරිදි සිද්ධ කළේ නැහැ. ඒ පමණක් නෙමෙයි ගොවින්ගෙන් ගත්තු බඩුවලට සල්ලි පවා ගෙවලා නැහැ පහුගිය කාලවල. එහෙම අභාවාචක අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. කොහොම නමුත් ගිය යලකන්නේ වන්දි ලබා දෙන්න තිබුණේ ගිය ආණ්ඩුව. හැබැයි ගිය ආණ්ඩුව ඒ වන්දි මුදල් දීලා තිබුණේ නැහැ. ඒ අනුව අපි පළමුවෙන්ම කරපු දේ තමයි ඒ ගිය ආණ්ඩුව කලයු අතහැරලා තිබුණු ඒ වැඩකටයුත්ත අපි නිමා කෙරුවා. යලකන්නේ වන්දි සියල්ලම අපි මේනකොට ගෙවල් අවසන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතිහාසයේ පළවෙනි වතාවට හානි වෙලා ඉතාමත්ම කෙටි කාලයක් තුළ දැන් මම මෙතන මේ උත්තරේටම කිව්වා රුපියල් මිලියන 86ක් මේ 2025 ගෙවලා තියෙනවා කියලා. 2025 ඇවිල්ලා තව මාස දෙකක්වත් නැහැ. එතකොට මේ හානිය සිද්ධ වුණේ පෞගේ නොවැම්බර් මාසේ තමයි හානි සිද්ධ වුණේ. ඒ නොවැම්බර් හානියට අදාළවත් මේ වෙනකොටත් රුපියල් මිලියන 86ක් වන්දි ගෙවලා තියෙනවා. මේ මාසේ අවසන් වෙනකොට ඒ සියලුම ගොවීන්ට වන්දි ගෙවල් අවසන් කරනවා. ඒ වගේම දැන් ඔබතුමා මතු කරන කාරණේ ගත්තොත් දැන් මේ මෑතක දැන් සති දෙකකට තුනකට කලින් නැවත ගම් වතුරක් ආවා. ඒ වෙලාවෙත් ඇත්තට මම හිටියා අපේ වසන්ත පීතිස්ස ඇමතුමත් එක්ක අම්පාරේ හිටියේ. ඒ ගම් වතුරට අපිත් අහු වුණා. එතකොට ඒක මේ වෙනකොට වන්දි තක්සේරු කරමින් යනවා. ඒගොවින්ටත් ඒ වන්දි ලබා දෙනවා. ඒ නිසා ඔබතුමායි කියපු නිශ්චිත කාරණේ පිළිබඳව තොරතුරු ලබා දෙන්න ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම මැදිහත් වීමක් කරනවා.
ගොවීන් රක්ෂණය කරලා ආරක්ෂා කරනවා වගේම තමා ගරු ඇමතුමනි ඔබතුමාලට මෙතුවත් දවස් වෙනකම්ම මං හිතන්නේ ගොවි ජනතාවෙන් පැත්තේ මැති වෙච්ච මැසිවිල්ල තමා ගොවිය ආරක්ෂණය වීමට විධාන වශයෙන් බලපාන කාරණේ තමා වීමිල. ගොවියාගේ නිෂ්පාදනයට අවශ්‍ය කරන මිලක් ලබා දීම. ඒතොර ඒ සම්බන්ධව අපි දැක්ක පහුගිය දවස්වක ඔබතුමාලා දැන් මේ දවස් කීප දෙකකට විතර ඉස්සෙල්ලා වීමිල නියම කරා. ඒතොර ඔබතුමාටම මතකද ඔබතුමා 154ක පිරිවැයක් ගැන කතා කරා. ඒතොර ඒ පිරිවැය යටතේ ඉඳලා ඔබතුමා මිලක් ඉල්ලුවා විපක්ෂයේ ඉන්න කාලේ. අද දැන් ඔබතුමාලා රජයේ බලයට ඇවිල්ලා දැන් ඔබතුමා ඊයේ මම කතා කරන වෙලාවට ඔබතුමාගේ 92කට සහ 77කට ඔබතුමාලා පිරිවැය ගණනය කිරීමක් සිදු කරලා තියෙනවා කියලා ඔබතුමා කිව්වා. ඒ අනුව තමයි දැන් මේ 120 නාඩු 125ට සම්බා 132කට කීරි සම්බෝලට මිල නියම කරලා තියෙනවා. ඔබතුමාලා පෙර නිගමනයකට ගිහිල්ලා කොහොමද මේ 130 මේ පිරිවැයටි ගණනය කරේ? අද වෙනකොට ඔබතුමා දන්නවා මේ වර්ෂාවත් එක්ක මේ රටේ අස්වැන්න විශාල වශයෙන් පහළ ගිහිල්ලා තියෙනවා. ඔබතුමාලට රජයට නිශ්චිත විද්‍යාත්මක පදනමක් කොහොමද ලැබුණේ? ගොවීන්ට සහ මේ වෙනකොට පුද්ගලික මෝල් හිමියෝ ඒක ඔබතුමාලට වැඩිය අධ්‍යයනය කළා ඉවරයි. එතුමාලා දන්නවා අද වෙනකොට මේ සැරේ අස්වැන්න අඩු වෙනවා කියලා. දැන් මේ මොහොතේ වෙනකොට ප්‍රධාන වශයෙන් අස්වැන්න ටික ලැබෙන කාලේ කොච්චර වේද කියන දවස් වල වෙනකොට කොච්චර ප්‍රමාණයට බහිද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අද වෙනකොට මේ අස්වැන්න නෙලීම තුලම පැහැදිලිව පේනවා මේ සැරේ වී අස්වැන්න විශාල වශයෙන් පහළ ගිහිල්ලා තියෙනවා කියන නිසා විශාල තදබදයක් විශාල පොරකෑමක් කුඹුරට ඇවිල්ලා වීමිල දීගෙන යන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ වීම නිෂ්පාදනයේ පහළ යෑම ඔබතුමාලා මේ පරීක්ෂණ කරන ඔබතුමාලා වෙනුවෙන් ආයතන පවත්වාගෙන යන ඔබතුමාලා පහසුකම් තියෙන කඳවුරක් විදිහට ඔබතුමාලා මේ කොහොමද 170 ගණන් වල මිලකුයි 90 ගණකුයි පිරිවැයකට ගණනය කරන්නේ? ඔක්කොම බාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවේ පිරිවැය ඉහළ ගිහින් අනිත් පැත්තෙන් ප්‍රධාන පිරිවැය පහළට ගේන්න තියෙන තැන තමයි අස්වැන්න වැඩි කිරීම. එතකොට අස්වැන්න වෙනද ලැබෙන ප්‍රමාණයත් වැඩි අඩු වෙන තැන. මොකද පීදෙන මොහොත වෙනකොට තමයි වර්ෂාව ආවේ. ඒ නිසා මල්ටික හේදිලා ගිහිල්ලා අස්වැන්න අඩු වෙලා තියෙනවා කියන ප්‍රායෝගිකව අද පේන දෙයක්. එතකොට එහෙම තියෙනකොට ඔබතුමාලා විද්‍යාත්මක පදනමක ඉඳලාද මේ වී බිලට නියම කරන්න කටයුතු කරේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඔබතුමාලා මේ දැන් අද විල නියම කරාට කොතනද ගබඩා ඇරලා තියෙන්නේ? දැන් ඔබතුමාලා අපේ රටේ සාමාන්‍ය අපි මෙට්‍රික් ටෝන් 140,000 විතර අස්වැන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාලා වෙන් කරලා තියෙන්නේ මේ බිලියන 5යි. එතකොට ඒ බිලියන 5න් ගන්න පුළුවන් 1%. එතකොට ඔබතුමාලා අර කලින් පහුගිය දවස්වල කිව්ව ලබන සැරේ ඉඳලා අපි හාල් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැති අපි ගාව සංචිතය තියාගන්නවා, අපි ස්ටොක් එකක් තියාගන්නවා. අය හාල් ප්‍රශ්න මෙරට ඇති වෙන්නේ නැහැ. එතකොට 1%ක් මිලදී අරගෙනද ඔබතුමාලා මේ රටේ හාල් ප්‍රශ්නේ විසඳන්නට කටයුතු කරන්නේ?
Your honorable minister.
ඔව් ගරු මන්ත්‍රීතුමා, දැනට රුපියල් කෝටි 500ක මුදලක් වෙන් කරගෙන තියෙනවා. ඒ දැනට තව ඉස්සරහට අවශ්‍යතාවය අනුව මුදල් වෙන් කරගන්නවා. ඊට අදාළව රාජ්‍ය භාණ්ඩාගාරයේ එකඟතාවය පළ කරලා තියෙනවා. ඊළඟට කියන්න ඕනේ රුපියල් 154ක වී කිලෝ එකක නිෂ්පාදන පිළිවයක් ගැන අපි කතා කරා තමයි ගොවිජන සම්මේලනයේ විදියට. ඒ කතා කරේ පෝර තහනම් කරා. පෝර තහනම් කරපු පරිසරය ඇතුලේ වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශකාරී තැනකට ඇද දැම්මා. ඒ වෙලාවේ නිෂ්පාදන වියදම, ඊට අදාළව තමයි නිෂ්පාදන වියදම අපි දළ වශයෙන් කිව්වේ, මේ පෝර තහනමත් එක්ක අස්වැන්න විශාල වශයෙන් අඩු වුණා, ගොවියෝ වගාබිම් මතහැරියා. ඒ තත්ත්වයත් එක්ක තමයි රුපියල් 154කට ආසන්න පිළිවයක් ගොවියට වී කිලෝ එකට යනවයි කියලා අපි ප්‍රකාශයක් කළේ. ඒක එකක්. ඊළඟ කාරණේ තමයි අපි රුපියල් 40,000 30,000 40,000 අතර ගියා පෝරොන්ඩරේ. එතකොට ඊළඟ කාරණේ තමයි අපි ගොවිජන සම්මේලනයේ විදියට දිගටම අපි අරන් ආපු සටන් පාටයක් තිබුණා. ඒ සටන් පාටේ අපි ගත්තේ අපි හිතලා නෙමෙයි. ඒක කෘෂිකර්ම අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ නිර්මිතීන් වලට අනුව තමයි අපි ඒ සටන් පාටේ පෙළ ගස්සගත්තේ. අපේ සටන් පාටේ තමයි වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30% එකතු කර ගොවියට වී කිලෝ එකකට මිලක් දෙන්න කියන එක තමයි අපි දිගටම ගෙනපු සටන් පාටේ. එහෙමනම් ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ සටන් පාටේට මෙදා අපි පණ පොවලා තියෙනවා. ඒ කාරණේ අපි කරලා තියෙනවා. අපි ඒක කියනා මේලාවේ. ඒ අනුව අපි රුපියල් 130ක් ඉල්ලුවා එක වංගියක් වී කිලෝ එකකට. ඒක 130. ඒ 130ක් ඉල්ලපු පදනම මොකද්ද? ඒ වෙනකොට හෙට්ට කොබ්බකඩුව ගොවි පරීක්ෂණ ආයතනයේ නිවේදනය කෙරුවා. ඒ ලේඛන අපි ළඟ තියෙනවා. වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 99,775. 725ක් එකතු වුණාම රුපියල් 100යි. ඔන්න ඔය පදනමින් තමයි වී කිලෝ එකට රුපියල් 130ක මිලක් අපි ඉල්ලුවේ. අපි දැනුත් ඒ එතන තමයි මෙතනින් තමයි මේක හැදුවේ. ඒ අනුව වී කිලෝ එක නිෂ්පාදන වියදම පිළිවය කණින් ගණන් බැලුවේ සාමාන්‍යයෙන් හෙට්ට කොබ්බකඩුව ගොවි පරීක්ෂණ ආයතනයේ. හැබැයි මෙදා පාර ආහාර දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයේ ආදී ආයතන කීපයක් එකතු වෙලා හෙට්ට කොබ්බකඩුව ගොවි පරීක්ෂණ ආයතනයේ කීපයක් එකතු වෙලා තමයි මේ නිෂ්පාදන පිළිවය ගණන් බැලුවේ. අද ඒ අය මාධ්‍ය හමුවක් තියලා ඒගොල්ලෝ මේ නිෂ්පාදන පිළිවය ගණන් හදපු විදිය, විද්‍යාත්මක ගණන් හදපු විදිය අද ඒගොල්ලෝ රටට හෙළිදරව් කරනවා. ඒ අනුව රජය නියම කරපු නිෂ්පාදන පිළිවයට අනුව රතු වී කිලෝ එකක නිස්පාදන පිළිවය රුපියල් 76යි. ඊළඟට සුදු නාඩු වී කිලෝ එකක නිස්පාදන පිළිවය රුපියල් 91යි. ඊළඟ විශේෂත්වය තමයි මේ නිස්පාදන පිළිවය ගණන් බැලීමේදී පෝර සහනාධාරය හෙක්ටයාර් දෙකකට රුපියල් 50,000ක සහනාධාරයක් ගොවි ජනතාවට ලැබුණා. හෙක්ටයාර් එකකට 25,000ක සහනාධාරයක්. ඊට අමතරව MOP පොහොර අර රුපියල් 25,000ට අමතරව MOP පොහොර ගොවියට නොමිලේ ලබා දුන්නා. ඒ කාරණා දෙකම මෙතන සැලකිල්ලට ගත්තේ නැහැ. MOP පොහොර නොමිලේ ලබා දුන්නු එක සැලකිල්ලට ගත්තේ නැහැ. ඒ වගේම තමයි හෙක්ටයාර් එකකට රුපියල් 25,000ක් ගොවි ජනතාවට නොමිලේ ලබා දුන්නු එකත් සැලකිල්ලට ගත්තේ නැහැ. මේ පොහොර සියල්ලම ගොවි ජනතාව තමුන්ගේ අතින් සල්ලි වීදම් කරලා ගත්තාසේ සලකලා තමයි මේ නිස්පාදන පිළිවය සලකලා තියෙන්නේ. ඒ අනුව තමයි 130ක් එකතු කරුවේ. මේක ඇත්තටම ලොකුම වාසිය ගන්නවා රතුවී, විශේෂයෙන්ම හම්බන්තොට, මොනරාගල, ඇඹිලිපිටිය ඒ ප්‍රදේශවල රතුවී වගා කරන ගොවියට ශුද්ධලාභි තියෙනවා මේ අනුව රුපියල් 44ක්. මොකද යාගේ නිස්පාදන පිළිවය රුපියල් 76යි. ඊට පස්සේ රුපියල් 91යි නාඩු වී කිලෝ එකේ නිස්පාදන පිළිවය. 130ට ගණන් බලපුවාම ඇත්තටම ඒ සූත්‍රයට අනුව මේක වැඩි වෙන්න ඕනි රුපියල් 17,770කට. හැබැයි රුපියල් 17,770 වෙනුවට රුපි මේක 120 දක්වා මේක මිල වැඩි කරලා තියෙනවා. ඒ අනුව අපිට පිළිගන්න වෙනවා මන්ත්‍රීතුමා, රජයේ දුන්නු නිස්පාදන වියේ පිළිවයක් තියෙනවා. ඒ පිළිවයට ගැළපෙන විදියට අපි වීවල මිල නියම කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි.
You may finish explanation. Honorable member, you can pose your question relevant to this after the honorable minister has explained.
අපි ගන්නවි. අපි මේකත් වගකීමෙන් කියනවා. අපි ගොවියට මෙතනදී ඉතාමත්ම සාධාරණ මිලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම රජයේ ගබඩාවලට ගන්න වී තමුන්නාන්සලගේ ආණ්ඩු කාලේ කරපු විදිහට මේවා කණ්ඩම් කරලා තුට්ටු දෙකට සත්වහාර ලේබල් එක යටතේ අපි විකුණන්නේද නැත. එම වී සියල්ලම සහල් කර පවතින හාල් මිලට වඩා අඩු මිලට හාල්ද පාරිභෝගික ජනතාව වෙත සපයනු ඇත. අනිවාර්යෙන්ම ගොවියගෙන් ඒ ගන්නට වීඩ් ගන්නවා. මේ පවතින මිලට වඩා අඩු මිලට අපි අනිවාර්යෙන්ම රජයේ හාල් විදියට හාලොත් නිකුත් කරන බව මේ වෙලාවේ රටේ ජනතාවට අපි නිවේදනය කරනවා.
Yes, honorable member Rohana Bandara. You may ask a
verifying question.
Honorable member, you have already asked a second supplementary question. Honorable member, you have already posed a second supplementary question.
ඔබතුමා මේ පැහැදිලි කරගන්න. දැන් මේ දැන් දීපු පිළිවෙල ආපු විදිහත් තියෙන්න එපේ. ඈ?
Yes. Order please.
නැමෙ මං අහන්නේ ඔබතුමා දීපු උත්තරේ පැහැදිලි කරගැනීම. වැරදිනේ. උත්තරේ වැරදිනේ. පිළිවෙල ගණනය කරලා දෙන්නේ කොහමද? මං අහන්නේ හෙක්ටයාර් එකට අස්සන උත්තර කරන්නද කියලා මං
අහන්නේ. Honorable leader of the house.
අරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට ගරු ඇමතුමා ඉතාම විශිෂ්ට පිළිතුරක් ලබා දුන්නා. මා කියන්නේ එක ඒ නිසා ඊළඟට මම කියන්න කැමතියි එතුමා සර් ඒක එකක්. දෙවෙනික තමයි ඔබතුමා තුමට අතුරු ප්‍රශ්න දෙකකට අවස්ථා දුන්නා. සවත් ඔබතුමා කරුණාකර ඉල්ලා සිටිනවා ඉතාම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නට පස්සේ නැවත අවස්ථා දීමෙන් අපේ අවස්ථා උල්ලංඝනය වෙනවා.
We'll go to the question number 5 on today's order paper for oral answers. Order, please. We are going to the next question on today's order paper for oral questions. Honorable Kins Nelson to ask the... Honorable Kins Nelson. Order, please. Honorable Keynes Nelson, question number 5 to ask the Prime Minister, Minister of Education, High Education and Vocational Education.
Honorable Deputy Speaker, the Honorable Deputy Minister will respond to the question.
The question has been asked by the relevant member and I have given time for him to make a verification question. What is the point of order, please?
Garu niyojya kathanayakathumani mama pilithuru denawa. Garu niyojya kathanayakathumani
Can you state your point of order, please? Chaminda Vijayasiri, Honorable Member, state your point of order.
Garu niyojya kathanayakathuma 92 A8te me parliamentu katayutu walin bahara vela yanawana eka onaya mohotaka penwa dime aithiye me garu sabhave mantriyorunta tiyenawa me bahara une mokada habe tolka mudali කථානායක කරගන්න යන්න එපා කරු කථානායකතුමා කථානායකතුමා කථානායක වෙන්න ඉතිහාසයේ පුරාම මම ඔබතුමාට කියන්නේ කථානායකතුමා කථානායක වුණාම තමයි
I will finish my
කථානායකතුමා එහෙම කරන්න එපා ඔබතුමා මට අවසරය දුන්නාම නිශ්චිත කාලයක් තියෙනවා ඒකත් මේ ස්ථාර නියෝගයේ තියෙනවා ඒතකොට මේ නිශ්චිත කාලය මට අවසරය දෙන්න ගරු නියෝජ කථානායකතුමා මේ ප්‍රශ්නවල යම් අතුරු ප්‍රශ්නයක යම් පළවෙනි අතුරු ප්‍රශ්න දෙක දුන්නාම ඒක උත්තර දුන්නාම යම් කාරණයක් පහදා ගැනීමේ අයිතිය 33 දෙකේ තියෙනවා
ඒක
තමයි ගරු මන්ත්‍රීතුමා ඉල්ලන්නේ ඒ නිසා තමුන්නාස්සේ
මේ කෝල් එක මුලට කතා කරන්න
උත්තර දෙන්න යන්න එපා
I have provided that opportunity to the member to verify his supplementary question. I did provide that opportunity to the member, relevant member. Can you please take your seat, Honorable Member? I have given the... Can Honorable Rohana Bandara verify that I gave you the time for verification on your second question? Yes, he has verified that. Can you please take your seat, Honorable Member? Honorable Sunil Handunetti, yes.
Niyojya kathanayakathumani, Garu Mantrituma, point of order illuwe, sthavara niyoga 92 A8te. මෙතුම 92 ආයතන තමයි ඉල්ලුවේ 92 ආ කියන්නේ පාර්ලිමේන්තු සභාගර්භය හරහා ගමන් කරනු ලැබිය යුත්තේය හරිද ඊළඟට 92 ආ 2 ආ කියන්නේ වීති ප්‍රශ්නයක් මතු කරද්දී නම් මිනිත්තුකට වඩා අඩුවෙන් කතා කරන්න ඕනේ කියලා මෙයා මිනිත්තුකට නෙවෙයි පැය භාගයක් විතර කතා කරා 92 ආයතනදී මේවා මේක තමයි කියන්නේ මේ
Shall we get on with the business of the House? Honorable Keynes Nelson, your point of order 92 doesn't amount to this. Order, please. Now, can you all please sit down now? I think... Yes, Leader of the House.
අරු කථානායකතුමනි මම කියන්න කැමති මම ඉල්ලා සිටින කැමති දයන්ත කරුණාතිලක මතිතුමාට 92 2 ආහෝ 33 පාර්ලිමේන්තු ප්‍රශ්නයට තිබෙන සම්පූර්ණ ස්ථාර නියෝග කියවන්න කියලා අපි අපෙන් ගලා දෙනවා ඔබතුමා කියනවනะ හැබැයි ස්ථාර නියෝග කියවන්න ඕන වෙන කතා කරන්න එපා කියන ඉල්ලීම සහිතව හරි 92 2 ආ ඔබතුමා කියවන්න 92 2 ආ ඔබතුමා කියවන්න
Order, please. All this has arisen because of the question posed by Mr. Rohana, the Honorable Rohana Bandara. He has been asked two supplementary questions to ask. I have provided him the time for a verification question, and the honourable member is respectfully sitting. I have no question about it. So can we proceed? Can we proceed with the business of the House to the next question posed by Honourable Keith Nelson? Honourable Deputy Minister, to answer that, please.
ප්‍රශ්නය එක
හොනරබල් ගායන්ත කරුණාතිලක
නියෝජ්‍ය කතානායකතුමනි සභානායකතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් 92 අයන්න මොකද්ද කියලා කියන්න කියලා කියනවා මම ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඒක පොතේ තියෙනවා හැබැයි මේ පොඩයින 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 කියන්න හදලා කියන්න හදලා කියන්න හදලා මෙතන ස්ථාවර නියෝග වලට වඩා වැදගත් වෙන්නේ 150 ගානක් ගොවීන්ට ගෙවන්න ඕන කියලා කියපු නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රශ්නෙන් පැන යනවා මේක ජනතාවට දැවෙන ප්‍රශ්නයක් රටේ ගොවි ජනතාවට බලපාන ප්‍රශ්නයක් කරුණාකරලා පිළිතුරක් දෙන්න මේකට
Honorable, order please. Okay. Okay, Honorable Jaminder. Okay, you may be very brief, please.
Garu niyojya kathanayaka tuma anu deke aa dekak tibeno. එකක් 92 රීති දෙකේ තියෙනවා ආ ප්‍රශ්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ බෙදීමක් පවතින විටදී හැර පාර්ලිමේන්තුවේ කවරෝ කටයුත්තක නිවේදි ක්‍රමවේදය අනුගමනය කරනු ලැබී තිබේද හෝ කරනු ලබ තිබේද යන්න පිළිබඳව මන්ත්‍රීවරු විසින් ප්‍රශ්න කරන්න පුළුවන් කියවන්න ඔයාලා ඒ කාලේ කියවපු පොත් මේ ආණ්ඩුව පක්ෂයට වෙන පොතකුත් විපක්ෂයට වෙන පොතකුත් නෑ ඔයාලට බැරි කම්පෙන්නරුට ඒ පොත් පෙන්නලා ඔයාලගේ නොහැකිය අවසන් කරගන්න ලැජ්ජ වෙන්න ඕනි අමතුමා ලැජ්ජ වෙන්න ඕනි ඒ නිසා මේක පෙන්නලා දෙන්න පුළුවන් තැන තියෙනවා ඔයා ලැජ්ජ වෙන්න ඕනි ඔයා හිටපු ඇමතිවරයෙක්නේ ඔය
ඔප්පු කරනවා පුළුවන් නෑ In this house, please. Please maintain the decorum and dignity of this house. Please maintain the decorum and dignity of the house. Okay, Honorable Deputy Minister, you may provide the answer to Honorable Keith Nelson's question.
Mama, pilitur deno. Prashne a Roma ilakangang ek අධ්‍යාපන වේදී උපාධි පාඨමාලා පවත්වන ලබන විශ්වවිද්‍යාල සංඛ්‍යාව 4යි. ක්‍රම ඉලක්කම් අංක 2 පිළිතුර කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය නැගෙනහිර විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. ක්‍රම ඉලක්කම් අංක 3 පිළිතුර කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාව 130යි. අධ්‍යාපන වේදී ගෞරවපාදිය ප්‍රාථමික අධ්‍යාපන වේදී ගෞරවපාදිය 75යි පෙරදෙනිය අධ්‍යාපන වේදී ගෞරවපාදිය 167යි නැගෙනහිර විශ්වවිද්‍යාලය 34යි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය 2380යි මෙතන කෙටි පැහැදිලි කිරීමක් කළ යුතුයි අධ්‍යාපන වේදී උපාධි බඳවා ගැනීමේදී විශේෂතාවක් තියෙනවා දැන්ට විශ්වවිද්‍යාල 4ක බඳවා ගැනීම සිද්ධ කරනවා ඒ තමයි කොළඹ පේරාදෙණිය නැගෙනහිර සහ විවෘත විශ්වවිද්‍යාල කියන විශ්වවිද්‍යාල එතෙන්දී කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල සහ නැගෙනහිර විශ්වවිද්‍යාල කියන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් අපසු උසස් පෙළ සර්ට් කෝ එක අනුව කලාවශීය ධාරාව අනුව බදවා ගන්නා ප්‍රථම වසර ප්‍රතිඵල මත අධ්‍යාපන වේදී ගෞරව උපාධිය සඳහා සිසුන් යොමු කරනවා 2 විවෘත විශ්වවිද්‍යාලය එම විශ්වවිද්‍යාලය මගින් තරඟ විභාගයක් පවත්වා අධ්‍යාපන වේදී ගෞරව උපාධි පාඨමාලා 5ක් සඳහා සිතුන් ඇතුළත් කර ගන්නවා ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලය මේ සම්බන්ධයෙන් සර්ච් කෝ එක පදනම් කරගනිමින් සිතුන් 75ක් ඍජුවම ඇතුළත් කර ගන්නවා ප්‍රශංක 4 ඔව් ප්‍රශංක 5 ඔව් වර්තමාන අධ්‍යාපන වේදී උපාධිය මානව හා සමාජ විද්‍යා ධාරාව හරහා විශ්ව විද්‍යාව ගණිතයේ තොරතුරු තාක්ෂණය ආදී විෂයන් ඉගැන්වීමේ කුසලතාවන් සංවර්ධනය වන පරිදි අධ්‍යාපන පීඨයන් තුළ ක්‍රියාත්මක වනවා. ඒ වගේම තමයි දැනට පවතින මානව සම්පත් සහ බෞද්ධික සම්පත් ප්‍රමාණය සංවර්ධනය කර ගැනීම සඳහා බදවා ගන්න සිතුන් සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට අපේක්ෂා කරනවා. මෙතන කෙටි පැහැදිලි කිරීමක් ගරු නියෝජක කතානායකතුමනි, අපි විශ්වවිද්‍යාලවල බදවා ගැනීම සිද්ධ කරද්දී සිසුන් සංඛ්‍යාව බදවා ගැනීම මේ වසරේදී අපි වැඩි කරන අතරතුර ඊට අමතරව අනධ්‍යයන සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේද සහ සිසුන්ගේ විශේෂයෙන්ම යටිතල පහසුකම් සහ අවශ්‍යතා භෝජනාගාර නිවාසිකාගාර ගැන විශේෂ අවධානයක් යොමු කරමින් තමයි සංඛ්‍යාව වැඩි කරගන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීම ඒ විදිහට තමයි තියෙන්නේ. ප්‍රශ්නේ ආ පැනනොනගි.
ගරු නියෝජක කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, දැන් අපේ රටේ අධ්‍යාපනවේදී විශේෂ උපාධිය පාතමාලාව හදාරපු විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ අය මේ විශේෂ උපාධිය වෙනත් රැකියාවකට පාවිච්චි කරන්න බෑ. දැන් එතකොට පමණක් පළාත් සභාවලින් ආණ්ඩුකාරෝ විසින් මේ අය හඳුනාගෙන මේ පත්වීම් ලබා දීලා තියෙනවා. මේ බොහොම අතලොස්සකට තමයි මේ පත්වීම් ලබා දීලා තියෙන්නේ. එතකොට මේ පත්වීම ලබා ගත්ත අය දැන් සේවය කරනවා වගේම විශාල පිරිසක් දැන් එළියේ ඉන්නවා. එතකොට මෙයාට වෙන මේ උපාධියෙන් වෙන රස්සාවකට යන්නත් බැරි නම් ඔබතුමාලා මේ උපාධිය හදාරපු ඉතුරු දරුවන්ට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක පැහැදිලි කළද?
අර නියෝජක කතානායකතුමනි, අධ්‍යාපන වේදී උපාධිය සම්පූර්ණ කර පිරිසක් ඉන්නවා දැනට ගුරු සේවයට බඳවා නොගත්. ඒ කතාව ඇත්ත, අපි පිළිගන්නවා. එතෙන්දී අපි පළාත් සභා මට්ටමින් අපි දැන් සාකච්ඡාවකුත් කළා. පළාත් සභා මට්ටමින් බඳවා ගැනීම ඉදිරියේදී ක්‍රියාමාර්ග සිද්ධ වෙනවා. ගුරු සේවා ව්‍යවස්ථාව ඇතුළත අධ්‍යාපන වේදී උපාධිය ලබාගත් පිරිසට සේවා ව්‍යවස්ථාව අනුව රැකියා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. පිරිසක් එළි ඉන්නවා. ඉදිරියේදී ඉක්මන් ක්‍රියාමාර්ග අපි ගනිමින් සිටිනවා මේ පිරිස බඳවා ගැනීම සඳහා.
නියෝජක කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් රජයේ පාසල් ගත්තම ගරු ඇමතුමා ගුරුවරු 30,000කට ආසන්න ප්‍රමාණයක අඩුපාඩුවක් තියෙනවා. දැන් අපි දන්නවා සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නවා කියලා ඒ අය ගෙන් අවුරුදු 5ක් තිස්සේ ඒ අයත් එක්ක කතා කරන හැබැයි එයාට කිසිම සාධාරණයක් ඉස්ත සිද්ධ වුණේ නැහැ. දැන් විශේෂයෙන්ම සංවර්ධන නිලධාරි ගත්තම 22,000ක් පමණ හිටියා. දැන් ඉතුරුලා තියෙන්නේ 16,000කට ආසන්න ප්‍රමාණයක් තමයි. දැන් ගත්තොත් උතුරුමැද ගත්තොත් 1,545ක් ඉන්නවා. ඒ වගේම වයඹ ගත්තොත් 2,800ක් ඉන්නවා. දකුණේ ඉන්නවා 2,535ක්. බස්නාහිර පළාතේ ඉන්නවා 1,100ක්. නැගෙනහිර ඉන්නවා 1,016ක්. ඌව ඉන්නවා 1,300ක්. ඒ වගේම සබරගම ඉන්නවා 1,800ක්. උතුරු ඉන්නවා 826ක්. එතකොට මධ්‍යම පළාතේ ඉන්නවා ඉන්නවා 2,800ක්. ඉතින් දැන් මේ අය මෙතනින් අයින් වෙලා ගියොත් අපේ රටේ දරුවන්ට විශාල අසාධාරණයක් වෙනවා. දැන් දැනට ගුරුවරු 30,000කට ප්‍රමාණ සංඛ්‍යාවක් ගුරු හිඟයක් තියෙද්දි දැන් පහුගිය ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් එක්ක ඒවා අපිට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු ඇමතිතුමා, ඔබතුමාලා මේ සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට බඳවා ගන්න කවදද කියන එක තමයි මට පැහැදිලි කරවන්නේ.
Yes, Honorable Deputy Minister.
ගරු නියෝජ කතානායකතුමනි, ස්තුති ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි මේ සම්බන්ධයෙන් අපි පැහැදිලි කිරීමක් කළ යුතුයි. අපි සාකච්ඡාවට කීපයක් කළා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. අපි අවබෝධයෙන් ඉන්නේ සංවර්ධන නිලධාරීන් පිරිසක් ඉන්නවා ගුරු සේවයේ යෙදෙමින් සහ මූලිකව අපි දැනට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරලා තියෙනවා මේ ගැටලු සම්බන්ධයෙන්. එතකොට මේ සංවර්ධන නිලධාරීන් කොහොමද අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නේ සහ ගුරු සේවයට බඳවා ගන්නේ කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් ඉන්නවා. බොහොම ඉක්මනින් තව සති දෙක තුනක් ඇතුළත අපිට පුළුවන් නිශ්චිත ක්‍රියාමාර්ග අපිට දැනුවත් කරන්න. මේ සම්බන්ධයෙන් අපි සංවාදලේ විතරක් නෙමෙයි ඌන සේවා උපාධිධාරීන් ඉන්නවා, රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා, සියල්ල සම්බන්ධයෙන් තමයි මේ කැබිනට් අනුකම්පාව තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අපි යොමු කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් අපි බොහොම ඉක්මනින් මේ අනු කමිටුව විසින් තීරණය කරන ක්‍රියාමාර්ග ඔස්සේ අපි දෙන්න බලාපොරොත්තු වෙනවා.
Thank you. Can I make an announcement here? We had a very unfortunate situation here. I would like to remind both sides of the house, whichever party they may belong to, the government or the opposition, the masters wanted a change. They wanted a change in the culture of the house. Can we all provide what the masters wanted, the mandate that the masters gave us? Can we live up to it? I think we should all resolve to live up to that and provide a different environment in this parliament. Thank you very much, everybody. Honorable Ajit P. Perra to ask the Minister of Energy. Okay. Honorable Ravi Karunanayake to ask the Minister of Finance, Planning and Economic Development.
I ask question number 7, sir.
7.
Honorable Deputy Speaker, 1971 September 29, 2, Sabhapati Acharya Harsha Kabral Maya, ex officio member Nilabalen Patu Adhyakshaka Jude Nilukshan Maya, Nilabalen Patu Adhyakshaka Sarat Kumar Maya, Adhyakshaka Dushyanta Basnayaka Maya, අධ්‍යක්ෂක අශේන් ජයසේකර මහයා, සාමාන්‍ය අධිකාරී නැත්නම් ප්‍රධාන විධායක නිලධාරී ශෂි කණ්ඩම්බි මිය. 3 ප්‍රශ්න අංක 3 262 ස්ථිර සේවක සංඛ්‍යාව 4183. 4 බිලියන 9.4. 5 ප්‍රශ්නය, බාසල් කම්ප්ලයන්ස් එකට අනුකූලද? ඔව්. 6 ප්‍රශ්නය, අදාළ නැත. ආයන්න යටතේ පසුගිය වසර 10 සඳහා පිළිවෙලින් 2014 රුපියල් මිලියන 6,867, 2015 8,672, 9,498, 9,716, 4,500, 2019 6,381, 20,108, 2021 22,120, 22 2530, 23 7,216, ඩ්‍රාෆ්ට් 2024 සඳහා 17,932. A2 වසර 10 සඳහා ප්‍රතිලාභ 2014 සාමාන්‍ය කොටස් හිමියන්ගේ ආයෝජන මත ප්‍රතිලාභ සහ සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ වෙන්වෙන් වශයෙන් 2014 30.2 සහ 1.46, 15 31.15 සහ 1.6, 2016 29.37, 1.51, 17 27.24, 1.47, 18 10.95 සහ 0.78, 19 14.34 සහ 0.95, 20 20.15 සහ 1.24, 21 33.92, 1.93, 22 3.40 සහ 0.28, 23 9.36 සහ 0.26, 2024 ඩ්‍රාෆ්ට් 19.72 සහ 1.73. 3 ප්‍රශ්නය, පරිපාලන පිරිවැය සහ අන්තික ණය අනුපාතිකය පිළිවෙලින් පසුගිය වසර 5ට 2019 පටන්ගෙන 2.07 සහ 13.24, 20 2.05 සහ 10.39, 21 2.08 සහ 8.91, 22 1.93 සහ 11.8, 23 1.94 සහ 16.27, 24 කෙටුම්පත් දෙකයි දශම අනු තුන සහ දොළහයි දශම අනු හය නමයයි හය ප්‍රශ්නංක හතර පරිපාලන පිරිවැය සම්බන්ධයෙන් 2024 වසර පහකට 2019 15.6 20 19.68 21 23.34 22 16.32 23 11.91 24 22.59 පස්වෙනි කොටස වර්ෂ සඳහා පිළිවෙලින් 2019 සිට 24 දක්වා රුපියල් බිලියන 1157 2020 1363 21 1579 22 1616 23 1686 24 කෙටුම්පත් 1756 තුන්වෙනි කොටස ඈ 1 රුපියල් බිලියනයට වඩා වැඩි ණය මුදල් කපා හැර නොමැත දෙවැනි කොටස අදාළ නැත තුන්වෙනි කොටස අදාළ නැත ඈ පැන නොනගි
Thank you. Your first supplementary question, Honorable Ravi Karunanayaka.
Thank you. නියෝජ කතානායකතුමනි මං පාරුණි අතුරු ප්‍රශ්නේ වශයෙන් අසන්නේ මේ ලාභ ලබන ආයතනයක් වශයෙන් පෙන්නලා මෙතන ජාතික ඉතිරිකිරීම් බැංකුවේ විශේෂම ක්‍රියාව වන්නේ ඉතිරිකිරීම් සම්බන්ධයෙන් ඒ අයට පොලි අනුපාතය ගෙවීමට දැනට පොලි අනුපාතය 3.1% ගෙවනවා ඉතිරිකිරීම් වලට ඊට පස්සේ දෙවැනි කොටස තියෙනවා 8% ඉතින් මේ සම්බන්ධයෙන් ණය දෙනකොට ජාතික ඉතිරිකිරීම් බැංකුව 14% සිට 19% දක්වා තමයි ණය දෙන්නේ. ඉතින් ඇයි මෙතනම් ලොකු ප්‍රමාණයක් තියෙන්නේ 3% එක පැත්තකින් ගෙවලා 14% අනිත් පැත්තේ ණය ගැනීම සම්බන්ධයෙන් ඇයි මෙවැනි අනුගමනය කරන ප්‍රතිපත්තියක් ජාතික ඉතිරිකිරීම් බැංකුවේ කටයුතු කරන්නේ?
Yes, Honorable Minister.
ප්‍රජයේ ප්‍රතිපත්තිය ඔබතුමා සඳහන් කරදී පරිදිම ගරු මන්ත්‍රීතුමනි ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ඉතිරි කිරීමේ පුරුද්ද ජනතාව අතර ප්‍රචලිත කිරීම සහ ඒ වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලබා දීම මේ ක්‍රමවේදය තුළ අතිවිශාල ප්‍රමාණයක් නිවාස ණය සඳහා අඩු පොලියට ණය දීම් කරනවා ඉතිරි කිරීමේ බැංකුව තුළින් ඒ වගේම වෙනත් විශාල දිරිගැන්වීම් සඳහා වැඩපිළිවෙලක් කරගෙන යනවා කාලාන්තරයක් තිබුණු වැඩි පොලි අනුපාත ක්‍රමවේදය වෙනුවට දැන් පොලි අනුපාතය ණයදීමේ පොලි අනුපාතය ටිකෙන් ටික පහළට ඇවිල්ලා තියෙන බව අපිට පැහැදිලිව දැක්කයි ඒ ප්‍රතිශතයන් අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට යනකොට ඒ ණයදීම සඳහා යන පොලිය මීටත් වඩා රටේ තියෙන පොලි අනුපාතයට සාපේක්ෂව අඩු වෙලා ඉතාමත් දරාගන්න පහසු මිලකට රටේ පොදුමහ ජනතාවට ජාතික ඉතිරි කිරීමේ ආයතනයේ මුඛ්‍ය පරමාර්ථය අනුව පහසුකම් සැලසෙන විදිහේ වැඩ කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට.
මේ දෙවැනි අතුරු ප්‍රශ්නේ නෙවෙයි මගේ ප්‍රශ්නේ වූයේ ඇයි 3%කට පොලි අනුපාතය ගෙවලා 14.15%කට ණය දෙන්නේ ඇයි කියලා 10%ක පරතරයක් කොයි බැංකුවවත් නැහැ. ඒකයි මගේ ප්‍රශ්නය. ඔබතුමා කිව්වේ වෙනින් ආකාරයකට ණය දෙන අරමුණ.
ඒක තමයි ඔබතුමාට මම පැහැදිලි කරේ.
කියන්නේ තැන්පතුත් සමග මෙන්න තියෙන ප්‍රතිශතය 14.5% වෙනසක් තුලින්. ඒකයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
පැහැදිලි. ඒකට තමයි මම පැහැදිලි කරලා කිරීම කරේ. ඒ ස්ප්‍රෙඩ් එක නැත්නම් ඒ අතරතුර ණය දීමේදී අය කරන පොලිය සහ තැන්පතු වලට ලබා දීමේ පොලිය අතර තියෙන වෙනස අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට යනකොට මේකේ මේ දැනට තිබුණු මම සඳහන් කරන්නට ඕන ඔබතුමාට මේ හිස්ටොරිකල් ইনফরমේෂන් තමයි මේ රිපෝට් වෙලා තියෙන්නේ. දැනට තියෙන වාර්තා නෙමේ. අවසාන නම්බරේ මම ඔබතුමාට දුන්නේ 2024 වර්ෂයේ සඳහා. ඒ කියන්නේ මේ වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා ආර්ථිකය ස්ථාවර කරලා පොලි අනුපාතය අඩු වෙලා තියෙන මට්ටමේ පිළිබඳව වාර්තාවක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි මේකෙන් සඳහන් වෙන්නේ. මේ තියෙන්නේ පසුගිය වර්ෂ ඔබතුමා අහපු ප්‍රශ්නේ තියෙන්නේ පසුගිය වර්ෂවල ඒ ආයතන කළමනා කරපු විදියට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් වර්තමානයේ අපේ වැඩපිළිවෙල තියෙන්නේ මේ ආර්ථිකයේ ගමන ඉදිරියට යනකොට ජනතාවට සහන සලසගෙන මේ තුලින් ඉතිරි කිරීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඉතිරි කිරීම වලට දෙන පොලිය මැක්සිමයිස් කරලා උපරිම කිරීමත් ඉතිරි කිරීමේ බැංකුව හරහා කරන ණය ගැනීම වලට අඩු පොලියක් ලබා දෙනවා කියන මතය ප්‍රචලිත කරලා ක්‍රියාවට නැංවීම. සෝ ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරනවා.
එතුමගේ උත්තරේ වන්නේ කියන දේ කරන ඇමතුරු වශයෙන් එනම් කිව්ව ඡන්ද කාලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලි අනුපාතයෙන් ලබා දෙනවා කියලා. ඇයි මේක ජාතික ඉතිරි කිරීම බැංකුවෙන් ලබා දෙන්නේ නැත්තේ? මොකද 103යි 108 අතර ප්‍රමාණය තමයි තිබෙන්නේ. ඒ ඔබේම උත්තරින් කියපු ප්‍රශ්නය තමයි මම ඇහුවේ. එහෙනම් ඇයි ඒක ක්‍රියාත්මක කරන්නේ දැන් ඔබේ ආණ්ඩුව?
ගරු මන්ත්‍රීතුමනි, දෙවැනි ප්‍රශ්නයට උත්තරේ ඔබතුමාගේ ප්‍රකාශයේ නිවැරදි කරගන්න ඕනේ. ඒක වැරදි ප්‍රකාශයක්. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණේ නෑ 15%ක ප්‍රමාණයකට දෙනවා කියලා. එනිසා ඒක නිවැරදි කරගන්න ඉස්සෙල්ලාම ඒ වෙනුවට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යම්කිසි වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. සීනියර් සිටිසන්ස්ලට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සුදුසු විදිහට ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බජට් එක තව දවස් කීපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වේවි. එතකොට බලන්න පුළුවන් ඒ වෙනුවෙන් කරලා තියෙන ක්‍රියාපිළිවෙළවල් මොනවද කියලා. ඒ නිසා උත්තරේ තමයි ඒකට අපේ ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න අධියරෙන් අධියර අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඊට අමතරව සීනියර් සිටිසන්ස්ලට ඔබතුමා දකින්න ඇති සහනයක් වෙන විදිහට අත්‍යවශ්‍ය වෛද්‍ය බෙහෙත්වල මිල අති විශාල ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. සීනියර් සිටිසන්ස්ලට තියෙන ගැළටුණු තමයි ඒවට නෑ. ඉතින් ඔබතුමා උත්සාහ කරන පැත්තට වඩා මම ප්‍රශ්නයට උත්තර දෙන්නේ පළවෙනි කොටස තමයි. අහපු ප්‍රශ්නය ඒ වැඩ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.
Honorable Ravi Karunaratne, you may pose any verification question if you have.
See, partly my question is, I'm asking how much is the deposit rate, and he's asking lending rate which are there for senior citizens on medical expenditure. There are no relevance to my question. So I guess it has to be answered in the due process what I'm asking. And my question is,
Honorable Minister, Honorable Minister, I responded to that question.
No, you can't.
Your question that you mentioned, we have indicated a percentage which is wrong, specified a particular percentage. Yes.
Yeah.
Yes. So wait for a few more days. Wait for a few more days.
All our see questions, the details all in the our budget. Questions have to wait until the budget. Okay. 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 Let's get the 50%.